මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ සිහිසන් හෙවත් සිහි නොමැති වී සිටි අයෙක් මිය යන මොහොතේදී හා සිහි විකල් මනස හෙවත් මනස වෙනස් වුණ කෙනෙක් අයෙක් මිය යන විට මොහොතේදී අවසාන චිත්ත වීති හට ගන්නා ආකාරය කෙබඳු වේද කියලා පැහැදිලි කරලා දෙන්න කියලායි මේ කියන්නේ. දැන් මේක හරි ගැඹුරු තැන, හුඟ දෙනේ පැටලිලා ඉන්න තැන. අපි දකින්නේ මේ හිතීමේ ශක්තිය තියෙන්නේ මස්ලේ කයට කියලා. මස්ලේ කය ආධාරයෙන් තමයි මේ ලෝක සත්‍යය හිතන්න හදාගත්ත ක්‍රමවේදයක් තියෙන්නේ. දැන් අපි හිතාගමු මෙහෙම දෙයක්. අපේ ඇස් දෙකට අපි කණ්ණාඩියක් දාගන්නවා. එක එක වර්ණ කණ්ණාඩියක්. දාගෙන කණ්ණාඩිය තුලින් බලනකොට අපිට ඒ කණ්ණාඩියේ ස්වභාවයේ ඒ තිබෙන පාට අනුව ඒක තිබෙන කාචයේ ස්වභාවය ගන්න පුළුවන්. ඊයනුව තමයි බාහිර ලෝකේ පේන්නේ. එහෙම දැයිනවා. අපි කණ්ණාඩිය ගලවන්නේ නැතුව ඕක කොහොමව තියාගෙන. ඕකේ හැර මොනවා හරි අඳුරවන්නා වූ වර්ණයක් හරි මොනවා හරි ගෑවුවොත් අපිට මොකුත් පේන්නේ නැතුව යනවා. දැන් ඉතින් ඇහෙන් බලලා මොකුත් කියන්න බෑ. අපි කනටත් ඕවාගේ මේ හැමතැනම ඉන්න සද්දේ නැති වෙන්න මොනවා හරි බට කෑල්ලියක් ගහගත්තොත් ඒ බට කෑල්ල දෙක අස්යෙන් එන ශබ්ද කම්පන විතරයි කනට ඇහෙන්නේ. අපි ඔය ඒ බට කෑල්ල දෙක මොනවා හරි පොරොප්ප කෑල්ල දෙක ගහලා වැහුවොත් සද්දේ ඇහෙන්නේ නැතු වෙනවා. ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. ප්‍රධාන කාරණා දෙක වැහුවා. නාහයට තල විදිහට ඔය හොඳට පෙරිලා එන විදිහට හුගත සුවතත් පෙරිලා යන જાතියකින් වහලා දැම්මොත් එහෙම හුස්ම ගන්න විදිහට කිලත් තිබිලා. මොනවාද ගද දැයින්නේ නැහැ, සුවඳ දැයින්නේ. ওই දිවටත් යම් හේතුවකින් අර රස දැනෙන ස්වභාවය නැති වෙන්නේ. ඒකත් යම් ආවරණයක් කළොත් එහෙම ඒකෙන් රහ දැයින්නේ නැහැ. දැන් මේ වගේ තත්ත්වෙට පත් කළොත් එහෙම කයට ස්පර්ශ දැයින්නේ නැතුව ගියොත් එහෙම අපිට හිතා ගන්න බැරුව යනවා. අපි කාටවත් ප්‍රතිචාරයක් දෙන්නත් බැරුව යනවා. ප්‍රතිචාර මාධ්‍ය වහපු නිසා. දැන් අපි හිතා ඉන්නේ ඒ මිනිස්යා අතර සිහි නැති මිනිස්යා වගේ තමයි. විකල් සිහි හෝ සිහි කරගන්න බැරි මිනිස්යාගේ ස්වභාවයට ඇවිදිනා වයසක මිනිහාවා. වයසට ගියාට පස්සේ තන්ති වල ඇස් පේන්නේ නැතු ගිහිලා, කන් ඇහෙන්නේ නැතු ගිහිලා, ගඳ සුවඳක් දැනෙන්නේ නැතු ගිහිලා, රහ දැනෙන්නේ නැතු ගිහිලා, ස්පර්ශ දැනෙන්නේ නැතු ගිහිලා, මුළු ඇඟම හිරිවැටලා ගිහිලා අවසාන වෙනකොට මැරෙන්න ඉන අවුරුදු 90 ගණනක් ගිහිලා හරි 100ක් ගිහින් මැරෙන්න ඉන මිනිස්යා අවසාන මොහොත ඔහොම එකක්. ඒ මිනිස්යාලා සිහි නැහැ. කොච්චර බින්දහම් කරගෙන හිටියා. දැන් ওই මිනිස්යා මැරෙන්න උරිය සුභතියට යන්නේ කොහොමද හොඳ වැඩ කරගෙන ඉන්නේ. ওই තත්ත්වෙල පත්තිලා මහලු ගිලාමද. අර මොළයන් හරි සිහි නැති වෙච්ච මිනිහාගේ ස්වභාවයම අර වයස ගිහිලා ගිලා ඉන්ද්‍රියන් ටික අක්‍රීය වෙච්ච මිනිහලා සිද්ධ වෙන අවසාන. ඉතින් ඔය මිනිස්යා කල්පනා කරන්නේ මොකෙන්ද? හොඳ දේවල් ගැන. දැන් මේක තමයි අපි දන්නේ නැහැ මේ හිතනේ හිතන ස්වභාවය කොතනින්ද පටන් ගන්න. මේ මස්ලීකයි මොකද්ද? මේ වැහිලා තියෙන දහම් නිසා තමයි තෝරා ගන්න බැරි. මේකේ විග්‍රහය තියනා මෙහෙම. මේ ශාරීරියේ හට ගන්නකොට ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුජ කය කියලා කය ක්‍රමයක් තියෙනවා. ඒකෙන් හටගත්ත කය තමයි මේ කරජ කය කියන මස්ලේ කය හදන්නේ. මේ කය හදන ක්‍රමය. යම්කිසි චුත වෙලා පටිසන්ධියක් ලබනවා කියන මොහොතක් එනකොට අන්න එතෙන්දි සම්පූර්ණ කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. කර්මයෙන් ජනිත කරන්නා වූ මූලික පටිසන්ධි අවස්ථාවේදී පරමාණු තුනක් කර්මයෙන් නිස්පාදනය කරනවා. කර්ම ශක්තිය කාය දසක, භාව දසක, වัตතු දසක කියලා 10 ආකාරයෙන් ක්‍රියාත්මකගෙන රූප කලාපයක්. කාය වශයෙන් තව එකක්, භාව වශයෙන් තව එකක්, වัตතු වශයෙන් මෙන්න මෙහෙම හට ගන්නවා ක්ෂණයකින්. ඒ කර්ම වේගයෙන් පටිසන්ධි මොහතත් සමග. ඒක තමයි පටිසන්ධි මොහොතේදී අලුත් කය. ඇහැර පේන එකක් එහෙම නෙවෙයි. අන්විෂයකටවත් පේන්නේ නැහැ. කර්මජයි. ඇහිපියේ ගහන මොහතක් ඕකට යන්නේ නැහැ. චුත වෙන මොහොතේ හටගන්නේ පටිසන්ධි එනකොට. ඔන්න ඔය හටගත් එක ඊළඟ මොහොතේ පටන් ගන්න මොකද වෙන්නේ? ඔය කර්මජ කය. කර්ම ශක්තිය ක්‍රියාත්මක කියලා හිතා. කර්ම විපාක වශයෙන් ගත පරමාණු අර කර්මජ වශයෙන් ගොඩනගපුවා. ගොඩනගෙන මොහොත අවසන් වෙච්ච ගාම උතුජ කියන සත්‍යෙට වැටෙනවා. ලෝකයේ තියෙන ලෝකයට ඇති රූප කලාපය. ඒක උතු විපර්යාසය කියන එකක් ඇති වෙනවා. හටගත හැම රූපයක මොහොතක් ගන්න විපර්යාසයටපත් වෙනවා. විපර්යාසයටපත් වෙමින් ඒකේ ගැප් කරපු ශක්තිය තියෙනකන් ඒ ස්වභාවයේ ඒ නම්්‍යතාවිත ක්‍රියාත්මක වෙනවා. එනික් පටිසන්ධි මොහතකදී යම්කිසි ආයු කාලයකට ශක්තියක් ගොඩනගලා පටිසන්ධි ශක්තියක් ඇති කරාද කර්ම ශක්තියක්. ඒ ශක්තියෙන් ගොඩනගලා දුන්න අර කර්මජ රූප ඒ මොහොත ඉක්ම ගිය ගමන් උතුජ රූප වෙලා අර ශක්තිය ගැප් කරගන්නවා. ගැප් කරගත්ත ශක්තිය නිසා මේ අර කර්මජ කය ආකෘතියට අනුකූලව ඒ සුද්ධාෂ්ටක රූප කලාප විහිදෙනවා. පීඩ පීඩ හැඩ ගැහුනාම කර්මජ රූපකයේ යම් ගති රූපයක් තිබුණාද ඒ ගති රූපයට අනුකූලව සූක්ෂම කර්මජ රූපයක් හටගන්නවා. මෙන්න මේ කර්මජ රූපයේ තමයි හිත් පහල කරන්න මුල් වෙන මූල ධාතු. අලුත් භවි පටිසන්ධිය ලැබුව අලුත් භවි. මෙන්න මේ මූල ධාතුවේ තියෙනවා කර්මජ ඇහැ, කර්මජ කන, කර්මජ හටගත් නාසයේ දිවකය. ඒ කියන්නේ අර චිත්තාක්ෂණේ පටිසන්ධි චිත්තාක්ෂණේ ඉක්ම යනකොට ඊළඟ අවස්ථාව වෙනකොට රූප දසක සත් නැ චක්කු දසක සෝත දසක ගාන දසක ජීවහා දසක කියන්නේ. තවත් පරමාණු 10 පොදි පරමාණු ක්‍රියාකාරීත්වයෙන් කොටස් 10ක පොදියක් එකක් හැදිලා. ඒ වගේ තව හතරක් හැදිලා ඉතින් ඇත කන දිවනාසයේ හට ගැනීමට අවශ්‍ය කියන කර්ම ශක්තියේ චක්‍රයට අනුව පිහිටනවා. මෙන්න මේ පිහිටපුවාම යම් ගතිරුවක් හැඩයක් ඇද්ද ඒ හැඩයට ශක්ති විශේෂය සමගයි ඒක පිහිටන්නේ. මෙන්න මේකට මොහතක් ගානේ කර්මජ රූප සකස් කරගෙන උතුජ රූප වෙලා මේ ආකෘතිය වටේ හැදිලා කර්මජ කාය රූපයක් හැදෙනවා. මෙන්න මේකට කියනවා කර්මජ කාය සහ උතුජ කාය දෙක හරකට ද්විජ කාය එතකොට කියනවා. ඒකජ කායෙන් පටන් ගෙන ද්විජ කායික වුණා. ඊට පස්සේ මෙතන හිත හට ගන්නවා. මොකද මන හටගත්ත ධර්මිය ගැටෙනවා මනංච පටිච්ච ධම්මේ චුප්පදී මනෝ විඥාන කියන සිද්ධාන්තී ක්‍රියාත්මකෙන්ද දැන් අර සූක්ෂම කායිකත්වය හටගෙන ඉවරයි. ඒකට හිත හට ගන්නකොට මොකද වෙන්නේ? ඒ චිත්තයත් අනුකූලව හට ගන්න රූප වෙලක් හැදිලා චිත්තජ රූපත් ඔකට එකතු වෙනවා. කර්ම චිත්ත ඍතු කියන මේ තුනේ රූප හටගත්තාම ඔකට කියනවා ත්‍රිජ කාය. යම් තාක් රූපාවචර බ්‍රහ්මයේ ජීවත් වෙන්නේ ඔන්න ඔය කාය තුනේ. නැත් ත්‍රිජ කායික සත්ව කොටසක් තමයි ඔය කියන රූපාවචර බ්‍රහ්මයේ දෙවියන්ට පේන්නෙත් නෑ ඒතරම් සියු. හැබැයි කාය ත්‍රිජ කායයි ඔන්න ඔය තුනේ හටගත්. කර්ම චිත්ත ඍතු කියන තුනේ කාය මිසක් ආහාරයෙන් හටගත කයක් නැහැ. කබලින්කාර ආහාර ගරගෙන හටගත කයක් නැහැ. ඔන්න ඔතෙන්ට ආවට පස්සේ සියුම් කබලින්කාර ආහාරී කර්මජව එකතු වෙලා මේ බාහිර ලෝකේ ගන්ධයක් වශයෙන් ඊට අනුකූල පුද්ගලයාට කර්ම ශක්තිය නැඹුරු කරනවා. අන්නිතර මේ භෞතික ලෝකේදී වෙන්නා වූ ගන්ධනම් දුසීල දුර්ගන්ධයෙන් හටගත් එකක් නම් අර කය. ඒ ගන්ධෙහි එල්ව ගන්නවා. ඒ ගන්ධය උරා ගන්නවා. යා පාව ගන්ධබ්බේ එයාට ඒක එනවා. මොනවා හරි ලෝකෙ දින ඉඳුල් ගඳ, අසූචි ගඳ, කුන් හොඩු, කැලි කසර ගඳ, අප්‍රිය දේවල් වල ජරා ගඳ, ඕවා තමයි ආහාර වෙන්නේ ඒකයි. එයා තමයි මලපිරිත ආදීවන්නා කොට්ටාසල ගඳබ්බේ. ඒතර යම් කිසි කෙනෙකුගේ සීල සුගන්ධයට හනුවන හටගatti. අර පටිසන්ධි. මල් සුවඳ, මුල් සුවඳ, ගෙඩි සුවඳ, කොළ සුවඳ, දුම් සුවඳ. මේ වගේ මේ සුවඳ දේවල් වල තිබෙනා වූ දේවල් ආග්‍රාණය වෙනා භෞතික වස්තු වශයෙන්. ඒක බොහොම සියුම්. මෙන්න මේවා ගත්තට පස්සේ හට ගන්නවා සතරවැනි චතුජකය. චතුජකය කියන එක හට ගත්තාම ගන්ධබ්බය. ඔන්න ඔය ගන්ධබ්බය සුසු වෙලාවක යනකන් ඉඳ තමයි මව් ගැමකට ගිහිල්ලා ඔක්කාන්ති වෙන්නේ. ගන්ධබ්බාවක් අන්ති හොන්ති කිය. අන්න මව් ගැමක මස්ලී කයක් හටගන්න කරජකයක් හටගන්න මුල. ඔය ගන්ධබ්බය ගිහින් ඉඳන් මව් ගැමකට හිඟගත්තේ නැත්නම් කර්ම ශක්තියමයි ගෙනියන්නේ. එතකම් මව් ගැමේ දරුවෙක් හැදෙන්නේ. මව්පියකට උනාට මව් විරුතු ඇතියක් උනාට දරුවේ කරගන්නේ නැහැ. ඔන්නේ ගන්ධබ්බය ඇවිදලා තම් පිහිටියට පස්සේ තමයි මස්ලේ කයක් මව් ගැබක් ඇතුලේ ආරම්භ වෙන්නේ. ඔන්න ඕකට කියනවා කරජකය. දැන් ওই කරජකය ඇසුරු කරගෙන අර ගන්ධබ්බය කය මේකත් එක බැඳිලා තියෙනවා. අන්නේ උප්පත්තියේ දෙන වෙලාවේදී සහජාත ප්‍රත්‍යයකින් ප්‍රත්‍යයෙන් අභ්‍යන්තරයේ තිබෙන බාහිර නාම රූපත් අර ගන්ධබ්බ නාම රූපයත් අර බඩ ඇතුලේ තිබුණා වූ ශුක්‍රාණු ඩිම්බාණු දෙකකින් එකතු වෙලා ජනකාණුවක් කියලා හැදින්න පටන් ගන්නත් ආරම්භ කරන කලල රූපය කියනවා නාම රූපියත් කියන දෙක එක එක සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඕන ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය. පဋාණියත් කියලා විග්‍රහ වෙනවා ඉති ලස්සන. ඔක්කාන්ති වෙන මොහොතේදී නාම රූපිය නාම රූපියන්ට අන්‍යෝන්‍ය වශයෙන් සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙලා හැදෙනවා. දැන් හැදෙනනේ මොකක්ද වෙලා තියෙන්නේ? අර ගන්ධබ්බයගේ තිබිච්ච යම්සි ආකාර රූපාකාරී රූපතරහන කොහොමද? අර මව්ගෙන් ගන්න පෝෂණයේ පටන් ගින්න ගත් එක වැඩිලා 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 හැදිලා ඉන්නේ කොච්චරද වෙන්නේ? අර ගන්ධබ්බ රූපේ චිත්‍රීය ආකාරයේ සතහනී ආකාරයේ ඊට වඩා පොඩක් වෙනස් වෙන්නේ. අන්න ඒක සතහන් දනුව පිහිටියට පස්සේ මොකද වෙන්නේ? ඕකේ එක බැඳිලා. අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන්. සහජාත ප්‍රත්‍යයෙන් ඇදිලා බැඳිලා තියෙන්නේ. යම් විදියක යම් කිසි කෙනෙක් මරණාසන්න මොහොතක් වෙනකොට අර ගන්ධබ්බකය එහෙම නා කියෙන්නේ. ඒ ගන්ධබ්බකය අති සූක්ෂමයි. එහෙනම් මේ වයසට යන්නේ මොනවද? මේ ලෝකේ බාහිර උතුද රූපකලාපයන්ගෙන් හදාගෙන තියෙන ඒවෙන් ගණීපවන්ට හදාගත්ත මස්ලීකයිට තමයි මෝරල ඇවිදලා තරුණ වෙලා මැදි වයසට ඇවිදලා මාළු වෙලා මැරිලා යන්නේ. ඔය කයි අරකට ආධාරයක් විතරයි. අර ගන්ධබ්බයත් මේකේ ඉන්න බැරි අවස්ථාවක් යදුනහම මොකද කරන්නේ? අර කර්ම ශක්තියෙම මේකෙන් ඒකයි ගලවනවා. ගලවපු ගමන් මොකද ඉන්නේ? පැත්තකට යනවා. පැත්තකට ගියාම මේකයි හිඟගින්න එක මේ මස්ලී ඇහෙන් තමයි ඒ බැරිම ගත්තේ. ගන්ධබ්බැහෙන් නෙමෙයි දැන් බලන්නේ. ගන්ධබ්බැහ මස්ලී ඇහට සම්බන්ධ වෙලා මස්ලී ඇහි බල බලා හිටියේ. ඒකයි මස්ලී හැදුරෙන්නේ පේන්නේ නැතුව ගියේ. ගන්ධබ්බයාගේ කන හොඳට ඇහෙන එක. ඒ ගන්ධබ්බයා කන මේකන්ට සම්බන්ධ වෙලා හැදිලා මේ කන ආධාරී මේක මාධ්‍ය කියන සද්ද ගන්න පුරුදු වෙච්ච නිසා මේ කන දුර්වල වෙනකොට සද්ද ඇහෙන්නේ නැතුව යනවා. වෙලා තිබුණේ ඒකයි. ඉතින් මේ රූප සද්ද ආදී බාහිර ලෝකයා ගන්න තිබිච්ච ආධාරක වෙන මස්ලී ඒකයි දුර්වල වුණාම මේක මුල් කරගෙන හිතව හිතේ විදියට දැන් හිතන්නේ බැරුව යනවා. එතර වෙනවා සීන තියලා ඉන්නවා කිය. මේකෙන් අහපෙච්ච ගා මොකද වෙන්නේ? ගන්ධබ්බ ඇස් දෙකක් නිදහස්, කන් දෙකක් නිදහස්, නාහෙත් නිදහස්, දිවකයි ඔක්කොම නිදහස්, කර්මජ රූපේ නාකි වෙලා නේ. අර බලාපොරොත්තු ඒ වෙගි. කර්මජ රූපේට අයිති ආයුසක් තියෙනවා. ඒක පටිසන්ධි දෙන මොහොතේදී ආයුස නිගමනේ වෙයි. ඒ ගන්ධබ්බයාගේ ආයුස කර්මජ රූපය වශයෙන් හටගත්ත ගන්ධබ්බයාගේ ආයුස අවුරුදු ලක්ෂ ගණන් වෙන්නත් පුළුවන්. දහස් ගණන් වෙන්නත් පුළුවන්. ඒ ශක්තිය ප්‍රමාණය ඒකයි. හැබැයි ඒ ශක්තියෙන් ඇදලා මිනිස්සු පතර ඔක්කාන්ති වුණාට මස්ලී කයට ඉච්චර ආවෙ නෑ. අවුරුදු 100ක් අන්තිම 60 70 80 90 100ක් 110 20ක් යයි ඔන්න ඔయిత රාම මේක පාත්තන්නේ වෙයි මැරලා යනවා. මැරලා ගියාම මොකද වෙන්නේ? ඒ මොහොතේදී චුතියක් තියෙන හේතු වෙච්ච යම් කිසි කර්මයක් තිබුණා නම්, ඒ කියන්නේ කර්මක්ෂේ මරණයක් තිබුණා නම් කලාතුරකින් හරි එයාට ඒ මොහොතේ චුතියලා උප්පති වෙන්න ඕනේ. කර්මයයි ආයුෂයි දෙකම ඉරිච්ච උභයක්ෂේ මරණයක් තිබුණා නම් ඒකත් චුත වෙන්න ඕනේ මැරෙනකොට. ඔයින් අමතරව ආයුෂයේ මරණ නැත්නම් උපච්ඡේදක මරණ කියලා තියෙනවා. ඒක කර්මක්ෂේ මරණ. ඒ වගේම ආයුෂයේ මරණ කියන්නේ මස්ලීකයි ආයුෂ ඉවරයි. කර්මයේ ඉවර නැහැ. කර්මාවස තියෙනවා. ඒ කර්මාවස තියෙන එකක් හෝ උපච්ඡේදක මරණ හදිසි අනතුරක් වෙන දෙයකින් වැළොත් එහෙම. ගන්ධබ්බයා මැරෙන්නේ නැහැ. ගන්ධබ්බයා පැත්තකට යනවා. මොකද හිතන ශක්තිය ඔක්කොම තිබුණි. බලන ශක්තිය ඔක්කොම තිබුණි ගන්ධබ්බයාට. ගන්ධබ්බයා මේක ඇතුලේ ඉඳන් ගහින්ලා බලනකොට අදුරවලලා හිටියා. අහකට ගියාම දැන් ආයි ප්‍රබෝධයි. මේකේ ඉන්නකොට කොරවිලා අංශ භාගය හැදිලා ඉන්නවා. අහකට ගිය ගමන් බලනකොට මොන ලෙඩක්වත් නැහැ. ලෙඩේ ජීවිලා තියෙන මස්ලී එකයි. ඒ වගේම මස්ලී එකයි ආපදාවටපත් වෙනකොට මානසිකත්වයේ ආපදාවටපත් වෙනවා මේකයි ඉන්නක. මේකෙන් අහක් වෙලා ගන්ධබ්බයාට වෙන් වෙන්න පුළුවන් බව දැනගන්නවා එක්කෙනෙක්. භාවනා නියෝගියෝ යම්කිසි කෙනෙක්. මනෝමය ඉර්ධියකෙන ඉර්ධියෙන් මේකයින් අහකට යන්න ක්‍රමයක් තියෙනවා. මේකයි පැත්තක තියලා අහකට යන්නේ මේ ක්‍රමවේදයේ අවිඥා වශයෙන් නගලා ගොඩ නගලා පුරුදුනොත් එහෙම හැකියාවල් ලැබුණොත් එයා දකින්නවා මස්ලී කය වෙන එකක් දකින්න අහන්න පුළුවන් සූක්ෂම කය වෙන එකක්. එයාට කියනවා සියලු අංගපසංගින් යුත්වන්නා වූ මනෝමය වූ රූපි ආත්ම භාවයෙන් අහකට ගියා කියන මේක තමයි ලෝකයා එදත් කලේ මනෝමය ඉර්ධියෙන් යනවා යන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ විලාවේදී මේ මස්ලී කය කොහොමද කියනවනම් කඩුවයි කොපුවයි එකට සිවිලා කඩුවෙන් කොපුවෙන් කඩුව අහකට ඇදලා ගත්තාම කොපුව පැත්තක කඩුව පැත්තක තියෙන යම්සේද ණයයි හැවයි දෙකම එකට සිවිලා ණය හැවැටලා ගියාම හැව පැත්තක ණය පැත්තක යම්සේද තනගොබේ තනගහයි එකට සිවිලා තනගහෙන් ගොබේ ඇදලා පැත්තට ගත්තොත් තනගොබේ පැත්තක තනගහ යම්සේ කොහොමද පැත්තක මෙන්න මේ වගේ මස්ලී එකයි කඩුවේ කොපුව වාගේ ණයගේ හැව වාගේ අර තනගොඩි අහකට තනගහ වාගේ මේක පැත්තක. එතකොට මනෝ මේකයි කඩුව වාගේ ණය වාගේ හැවැරපු ණය වාගේ ඒ වගේ තනගොබිය වාගේ එක පැත්තක. මෙන්න මේ දෙකේ වෙනස කියලා වෙන්නවා. දැන් ඒතර අපිට පැහැදිලිව පේනවා මේ මස්ලී කය විතරක් නෙමෙයි මේකත් එක්ක තව එකක් හැදෙන හැටි. මේ කය ක්‍රමවේදයක් තියෙනවා. මේ නිසා යම් කෙනෙක් සිහි නැති වෙලා මලත් වයසට ගිහිලා සිහි කල්පනා නැති වෙලා මලත් මරුණාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඔය කයින් අහකට යනවා. අහකට යන මොහොතක් එනකොට අර පැහැදිලි සිහිය ඔක්කොම තියෙනවා. මරණාසන්න මොහොතක් වෙනකොට මේකයින් ගිලිහෙන මොහොතක් වෙනකොට මොකද වෙන්නේ? අර කය ආයතරය ප්‍රබෝධයි. ඒක නිසා මරණාසන්න මොහොතක ඕන සීහ නැති වෙනකොට සීහ එනවා. හැබැයි මස්ලී කයට නෙවෙයි. මස්ලී කය මැරෙනවා. මේකෙන් අහක් වෙන මොහොතේදී මනෝ මේකයි සීහ ගන්නේනවා. සීහ ගන්නේ කියන හොඳ ප්‍රබෝධයි. අන්නේ වෙලාවට කර්ම කර්මණ විදි ගතිනි විදි අරමුණු වෙලා පටිසන්ධියක් වෙනවා නම් එහෙම එතෙන්දිත් වෙලා පටිසන්ධිය වෙන්න අවශ්‍ය කාරණේ එහෙම තිබුණා නම් එතෙන්දී එයා මොකද වෙන්නේ අර ප්‍රබෝධ මානසිකත්වයෙන් ගත අරමුණ මුල් කරගෙන චුත වෙලා පටිසන්ධියක් ලබනවා ඊළඟත් බෑවට දැන් මේක දකින්න නැතුව මොකද දිනේ හිතනවා මේ මස්ලේ කය තුලම මේ හිතවිලි ඔක්කොම තිය හිතන්න පුළුවන් ගා ඉන්නවා මොළේ තමයි හිතවිලි තියෙන්නේ මොළේ දුරනෝ හිතන්න බෑ මෙහෙම ඉතින් භෞතික නිගමනයකට වහිනවා ඒතර හොයාගන්න බෑ මේ චුත වෙන හැටි පටිසන්ධි වෙන හැටි අවසාන මොහොත කොහොමද එන්නේ සීන ඇතුන කොහොමද හැදෙන්නේ කියලා දැක් ගන්න බෑ ඒකයි එහෙම කියන්නේ ඉතින් මෙහෙම හරි ගැඹුරුයි ඉතින් මේවා ඉතින් තේරුම් ගන්නේ මොකටද කියලා හිතෙනවා බලනකොට මෙච්චර හිතන්න දෙයක් නැහැ අනිච්ච දුක නත බලා ගන්නද වැදගත්ම දේ තියෙන්නේ මෙච්චර විද්‍යානුකූලව හැදෙන්නේ නැවති විද්‍යානුකූලව හැදෙන්න එපා කියන්න බෑ මොකද හුඟ දෙනෙක් මේ ධර්මයේ පිළිබඳව නැඹුරු වෙලා නැතුව ඉන්නේ අනේ මන්ද ඔය කියන ධර්මයේ කියලා පොත්වල නම් තියෙනවා අපි ප්‍රශ්නයකට උත්තර දෙන්න නම් කවුරුවත් නැහැ ඔය ධර්මයේ එහෙම එකක් ඔය ධර්මයේ නේ මොනවද හන මිටිනේ ඔහොම කීකේ ඉන්න මිනිස්සුන්ට අපරාධීමේ වටිනා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න තියෙනක නැති වෙනවා ඒ නිසා තමයි මේ විද්‍යාවේ මහා ප්‍රඥා තියෙන ඔළුව උඩුපාගෙන ඇවිදලා හෙන දාපුවාම බුදුරන් වහන්සේ පෙන්ලා තිබිය හැඟවිච්ච එකෙන් ඕකලම් පෙන්වලා පස්සේ පේනවා අපිට ඉස්සෙල්ලා බුදුරන් වහන්සේ කොහෙලා තියෙනවා කියලා අපි පේන්නේ දැන් මේ බල අපිට ඇහෙන්නේ එහෙනම් දැන් ඉන්නේ විද්‍යාඥ හිවි එක ඊට ඉස්සෙල්ලා 2500 ඉඳලා බුදුරන් වහන්සේ දැකලා තියෙනවානේ දැකලා ලස්සන විග්‍රහ කරලා තියෙනවා මෙච්චර කාලෙ හැඟිලාන්නේ ඔක තිබුණේ අන්න දැන ගන්නවා දැනගත්තට පස්සේ බුද්ධහම කිරි විශාල භක්තියක් ගෞරවයක් ඇති වෙනවා මේ සියලු විද්‍යාවන් දැකලා ඒවා ස්වභාවයක් දැකලා ඒවා ඉක්ම ගිහිලා හිටන් යම් ප්‍රතිඵලයක් ලැබුව දෙයක් නේද බුදුදහම කියන්නේ කියලා විශාල ගෞරව භක්තියකින් ඥානවන්තව තේරුම් ගන්නවා මේ ධර්මයේ වටිනාකම. ඉතින් ඒක තේරුම් ගන්න නැති මේ වහපු නිසා මේ අති විවෘත කරලා දෙන්න සෑහෙන අමාරුයි සෑහෙන විග්‍රහ කරන්න වෙනවා. ඔහොම තේරුම් ගන්න ඕනේ.